Honorable U.P. Abhay Vikrama, you have 9 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේදී අපි විසින් විවාදයට ගනු ලබන විෂ වර්ග අබින් සහ අන්තරදායක ඖෂධ වර්ග ආඥා පන සඳහා වන සංශෝධනයත් ඒ වගේම 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට අදාළ සංශෝධනයත් යන සංශෝධන දෙකෙන්ම අපි අපේක්ෂා කරන්නේ මේ රටේ අපි මේ රටේ ජනතාව අපට ලබා දීපු ජනවරම අනුව ඊළඟ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී අපි පැහැදිලිව ප්‍රකාශ කළ ආකාරයට මේ රටේ නීතියේ ආධිපත්‍ය එහෙම නැත්නම් මේ රටේ යුක්තිය පසිඳලීම ඒ වගේම මේ රටේ ජනතාවට සාමකාමී නිදහස් ජීවිතයක් අත්පත් කර දීම සඳහා වූ අවශ්‍ය කරන නීති ප්‍රසංස්කරණ මගින් මේ රටේ යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කරන ව්‍යුහය ශක්තිමත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි මේ අභියෝගය එහෙම සරල කාරණාවක් හැටියට අපි සලකන්නේ නැහැ. අපි අනිකුත් සියලුම ශේත්‍රයන් වගේම අපේ රටේ විශේෂයෙන්ම 1978 විවෘත ආර්ථිකයත් සමග අපේ රටේ කිසිම වග විභාගයක් නැතුව පිළිවෙලක් නැතුව ආරම්භ කරපු සමහර ක්‍රියාමාර්ග ගත එක්ක මේ රට පුරාම දේශපාලන සංස්කෘතියත් ඒ වගේම පාතාලයත් මත්ද්‍රව්‍යයත් මේ සියල්ල එකට බැඳුණු සමාජ ක්‍රමයක් වර්ධනය වුණා නියෝජ්‍ය කතානායකතුමනි. ඒක අපි කල්පනා කරලා බැලුවොත් අපි පරීක්ෂා කරලා බැලුවොත් දිගින් දිගටම මේවා හුදෙකලා සිද්ධීන් හැටියට වර්ධනය වුණේ නැහැ. ඒ දේශපාලන පක්ෂ බලයට පත්වෙච්ච ආණ්ඩු වල හිටපු මැති ඇමතිවරු ඒ වගේම අපි මේ ජනතාවගේ ආරක්ෂාව සඳහා නිර්මාණය කරපු ආයතන මේ සියල්ල ග්‍රහණයට ගනිමින් පාතාලයත් මත්ද්‍රව්‍ය මාෆියාවත් ඒ වගේම මේ බල ව්‍යුහයත් මේ රටේ ජනතාව පීඩාවට පත් කරමින් වර්ධනය වුණා. එතකොට 2024 සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනතාව අපට බලය ලබා දෙන්නේ මේ අපරාධ රාජ්‍යයෙන් මේ රට මුදවා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න තමයි අපට මේ රටේ ජනතාව වරම ලබා දෙන්නේ නැත්නම් ආණ්ඩුව ලබා දෙන්නේ. ඒ අනුව අපි ගෙවි ගිය වසරකට වැඩි කාලය තුල මේ රටේ ඒ මහජන අපේක්ෂා අනුව අපි ලබා දීපු පොරොන්දු අනුව අපි සෑම ශේත්‍රයකම අවශ්‍ය කරන පරිවර්තනයන් කරමින් ඒ සඳහා අවශ්‍ය කරන පදනම දමමින් කටයුතු කරමින් තමයි ඉන්නේ. විශේෂයෙන්ම දේශපාලන ශේත්‍රය ගත්තොත් අපි දේශපාලන ශේත්‍රය නැවත ආපසු හරවන්න බැරි ආකාරයට මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් අපි ලබා දීපු පොරොන්දු ලබා දීපු ආකාරයට අපි පරිවර්තනය කරමින් ඉන්නවා. මහජනයාට හිතදායි නැත්නම් මහජනයාට උඩින් ඉන්න දේශපාලනයක් වෙනුවට මහජනතාවගේ සේවකයන් බවට පත්වෙච්ච දේශපාලනයක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපි සමත් වෙලා තියෙනවා දැන් මේ රටේ නීතියේ පාලනය තහවුරු කරන්න ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න මේ සියලුම ශේත්‍රවල ගත්තොත් අපි ලෝකයේ සෑම මේ පිළිබඳ සමීක්ෂණ කරන ආයතනයක්ම දැන් එහෙම නැත්නම් ජාත්‍යන්තර ආයතන දේශීය විශ්ලේෂකයන් මේ හැම කෙනෙක්ම අපේ රටේ මේ පරිවර්තනය පිළිබඳව දැන් ලබා දෙන තොරතුරු අනුව මම හිතන්නේ අපිට සුබදායි බලාපොරොත්තු මේ රටේ ජනතාවට අත්විඳින්න තියෙනවා. ඒ කියන්නේ අපේ නීති ශාස්ත්‍රය ගත්තොත් විශේෂයෙන්ම අද මේ නීති ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන ශාස්ත්‍රය ගත්තොත් ඒක පහසු කාර්යයක් වෙන්නේ නැහැ. අපි දන්නෝ ඒ අභියෝගයේ තරම, අපි දන්නෝ ඒකේ දිග පළල. විශේෂයෙන්ම අපේ රට අපරාධ රාජ්‍යයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඒ තත්ත්වයේ යටතේ අපේ නීතිය යුක්තිය පසිඳලන ආයතන ඒවට සහාය වෙන ආයතන සෑම ආයතනයක්ම මේ අපරාධ වලල්ලේ ග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ අනුව අපිට රජයක් හැටියට බලයට පත්වෙලා එක රෑකින් එක මාසකින් එක අවුරුද්දකින් මේ තත්ත්වය නැවත ආපසු හරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපට මේ ඉතාම සෙමෙන් නමුත් ස්ථාවරව ඉතාම කල්පනාකාරීව මේ හැම ශේත්‍රයක්ම නවීකරණයට ලක් කරන්න පරිවර්තනයට ලක් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරන්න වෙන්නේ. නීති ශේත්‍රයේ නැත්නම් යුක්තිය පසඳලීමේ ශේත්‍රයේ ගත්තොත් අපට ක්ෂේත්‍ර කීපයක් කෙරෙහි මේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය අපි දන්නවා අධිකරණ පද්ධතියට පහසුකම් සලසලා තිබුණ නැහැ. අධිකරණයට අවශ්‍ය කරන විනිසුරුවරුන් බඳවා ගැනීම ඊළඟට ඒ අයට අධිකරණ විනිශ්චයකාරවරුන්ට අවශ්‍ය කරන පුහුණුව පහසුකම් ඊළඟට ඒ අය සඳහා වූ වැටුප් මේ පහසුකම් ලබා දෙන්න හිටපු පාලකයන් අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරලා තිබුණ නැහැ. ඒ වගේම යටිතල පහසුකම් ගත්තොත් අධිකරණ ශේත්‍රයේ අධිකරණ ක්‍රියාවලිය තුළ සතුරුදායක මට්ටමක නැහැ. ඒ නිසා අපට ඒ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නලා තියෙනවා. පෞගිය අවුරුද්ද තුළ අපි ඒ සඳහා අවශ්‍ය කරන මූලික මැදිහත් වීම කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මානව සම්පත අධිකරණ ශේත්‍රයට අවශ්‍ය පෞගිය අවුරුදු ගණනාවක් තුළ ඒ අවශ්‍ය කරන කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරලා තිබුණ නැහැ. අපි ආණ්ඩුවක් හැටියට ඒ අධිකරණ ශේත්‍රයට අවශ්‍ය කරන අධිකරණ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා දැන් රජයක් හැටියට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපි මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට යුක්තිය පසඳලීමට අවශ්‍ය කරන විමර්ශන සිදු කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසමින් ඒ වගේම ඒ විමර්ශන ආයතන ශක්තිමත් කරමින් විමර්ශන ආයතන ඇති කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ විමර්ශන ආයතන
නගමින්
තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ ශේත්‍රය තුළ අධිකරණ ක්‍රියාවලිය තුළ බන්ධනාගාරවලට විශේෂ වගකීමක් තියෙනවා. මේ බන්ධනාගාර ශේත්‍රය විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. බන්ධනාගාරවල 10,000ක ධාරිතාවක් තියෙන බන්ධනාගාර 30,000ක 40,000ක රැඳවියන් රඳවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේවා යථාර්ථ නවීකරණයට පත් කරන්න එහෙම නැත්නම් පහසුකම් සහිත ආයතන බවට පත් කර යුතුයි. ඒ වගේම පුනරුත්ථාපන ක්‍රියාවලිය රජයක් හැටියට අපි මේ රටේ අවාසනාවට පහුගිය කාලේ මේ රටේ මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත් වෙච්ච තරුණ ජනයා ගාල් කරන බන්ධනාගාර ක්‍රමය වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කරලා මේ සමාජයේ කොටස්කරුවන් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. පසුගිය අයවැය ලේඛනයේදී ජනාධිපතිවරයා විශේෂ අවධානයක් ලක් කළා. මේ ශේත්‍රයට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී බන්ධනාගාර ශේත්‍රය නවීකරණය කිරීමටත් අවශ්‍ය කරන පහසුකම් සැලසීමටත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉදිරි අවුරුද්ද තුළ නීති ප්‍රසංස්කරණ හැටියට ගත්තොත් අපි ලබන දෙසැම්බර් වෙනකොට සෑම ශේත්‍රයකටම අදාළ නව
ගණනාවක්
ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ යුක්තිය පසඳලීමත් නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමත් සඳහා අපට ජනතාව විසින් ලබා දෙනු වරමට අනුව මේ රටේ නීතියේ පාලනය තහවුරු කරන වටපිටාවක් නිර්මාණය කිරීම තමයි රජයක් හැටියට අපේ අපේක්ෂාව. ඒ පිළිබඳ සඳහන් කරමින් ඒ වගේම පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම රට එකට මෙහෙයුම මගින් අපි මේ රටේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා සෑම ගමකම ගාමල්දාරි වසන් 14,008 තුළම ආරක්ෂක මහජන ආරක්ෂක කමිටු පීඨවල මහජනතාවත් සමග ඒකාබද්ධ එහෙම නැත්නම් අන්තරීකරණය වූ සාමූහික ප්‍රවේශයකින් මේ රටේ මේ අපරාධ රාජ්‍යයෙන් එළියට පැමිණීමේ මේ රටේ අපරාධ රාජ්‍ය සම්පත රාජ්‍ය බවට පරිවර්තනය කිරීමේ දිශාවට අපි ආණ්ඩුවක් හැටියට මෙහෙවින් සිටින බව ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.